අතිපූජ්‍ය පිටිකල ගුණරත්න ස්වාමීන් වහන්සේ ඇතුළු නිවාසික මහා සංඝරත්නයෙන් අවසරයි. ධර්ම සාකච්ඡාව සඳහා ඊයේ ඉතුරුණු ප්‍රශ්න කීපයක් තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේගේ අනුමැතිය අනුව මම මේ ප්‍රශ්න ටික ඉස්සෙල්ලා ඉදිරිපත් කරනවා. මෛත්‍රී භාවනාව දියුණු කිරීමෙන් ඥාන මට්ටමට පිවිසිය හැකිද?
කටි උත්තරයක් දෙන්න පුළුවන්. මෛත්‍රී භාවනාවෙන් ඕනම ධ්‍යානයකට එන්න පුළුවන්කම තියෙනවා. මෛත්‍රී භාවනාව අප්පමඤ්ඤ ප්‍රමාණයක් නැතුව වඩන්න පුළුවන් එකක් හැටියටයි අප්පමඤ්ඤ භාවනා හැටියටයි දක්වන්නේ. එනිසා ඕන දිනකට මෛත්‍රී භාවනාවෙන් ධ්‍යාන මට්ටමට එන්න පුළුවන්. හැබැයි ඒකට අවශ්‍ය කරන නිසි මාර්ගයක් ඕන. මෛත්‍රී භාවනාව කියන එක නිකම්ම වචන මාත්‍රයක් නැවත නැවත මෙනෙහි කරනවට වඩා වැඩපිළිවෙලක් ඒක තියෙන්නට ඕන. මෛත්‍රී භාවනාව කියලා කියන්නේ මිත්‍රත්වයේ ගොඩනැගෙන එක. මිත්‍රත්වයේ ගොඩනගනවා කියලා අමුතු දෙයක් කරන්න නැහැ. සිත ද්වේෂයෙන් මුදවන එකයි කරන්නේ. සිත ද්වේෂයෙන් මුදවන එක. සිත ද්වේෂයෙන් මුදවනවා කියන තැනදී අපි නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා භාවිතා කරන වචනවල පවා අර්ථය වටහාගෙන තියෙනවා. අපි නිදුක් වේවා කියලා කියනකොට මේ මනුෂ්‍යයන්ට තව කෙනෙකුට ඇති වෙන කායික මානසික දුක් නැති කරනවා කියන කාරණාව නෙමෙයි එතන යෙදෙන්නේ. නිරෝගී වේවා කියනකොට අපි එතනින් බලාපොරොත්තු වෙන්න ඕන මේ මිනිස් කය කාටගත් රෝගාබාධ සුව වේවා කියන අදහසම නෙමෙයි. සුවපත් වේවා කියලා කියනකොට නොඑක් නොඑක් සම්පත් ලැබිලා සතුටවත් වෙන්න කියන අදහස නෙමෙයි. ඒ තුල යෙදෙන්න ඕන යම් හිතක වෛරය, ක්‍රෝධය, තරහව, ඊර්ෂ්‍යාව පලිගැනීම. මෙන්න මේ නපුරු ගති යම් මොහොතක පහළ වුණා නම් ඒ මොහොතේම දුකටපත් වෙච්ච කෙනෙක් වෙනවා. සිව් ඉරියව්වේම සැප නොවිඳින කෙනෙක් වෙනවා. වාඩි වෙලා ඉන්න බෑ, නිදාගෙන ඉන්න බෑ, හිටගෙන ඉන්න බෑ, කන්න බොන්න බෑ. තරහවෙන් කෝපයෙන් පිරිච්ච දවසට ඔබ දකිනවා, තමා තුළින් දකින්න ඕන මේ අත්දැකීම. මට දැඩි තරහක් ආපු දවසට මම මට කිසි දෙයක් උස්සන්නේ නැහැ. ප්‍රියමනාප දරුවෝ මුණුපුරවන් එදාට පුස්සන්නේ නැහැ. කන්න ගියාට රස නැහැ. නිදා ගන්න බෑ, නිින්ද යන්නේ නැහැ. මහ දුකක් විඳිනවා අපි තරහ කෝපයේ හිතේ ඇති වෙච්ච දවසට. අපි නිදුක් වේවා කියනකොට මෙන්න මේ අත්දැකීම සීකලා නේ මෙවන් දුකකට කිසි සත්වයෙක් පහළ නොවේ. මාමෙන්ම කිසි සත්ව සන්තහනයක් මෙවන් දුකකටපත් නොවේවා. වෛරය, කෝධය, තරහව, ඊර්ෂ්‍යාව, පලිගැනීම යම් හිතක පහළ වුණොත් ඔහු ඒ මොහොතේම රෝගියෙක්. කෙනෙක් ආදරණීය අම්මා තාත්තට පහර දෙන්නේ, අම්මා තාත්තාව මරලා දාන්න, දරුවෙකුට බිරිඳකට පහර දීලා වද දීලා මරලා දාන්න තරහ පැහැති වෙන්නේ මේ මේ කෝපය මේ රෝගී තත්ත්වයේ හිතේ ඇති වුණාම. බොහෝම හොඳට ඉන්න බෝසත්වරු වගේ මිනිස්සුයෝ මේ නපුරු රෝගයේ මොහොතකට වැළඳුණාම ඕනම සැහැති ක්‍රියාවක් කරනවා. උන්මත්තකයා කියලා කියන්නේ හොඳ නරක තේරුම් ගන්න බැරි, යහපත අයහපත තේරුම් ගන්නති නැති, අම්මා තාත්තාවවත් හඳුනගන්න බැරි, පිරිසුදු අපිරිසුදු හඳුනගන්න බැරි කෙනෙක්. යම් මොහොතක මේ තරහව, ඊර්ෂ්‍යාව, කෝපය, වෛරය, පලිගැනීම, නපුරු ගතිය තේ පහළ වුණොත් ඔහු එක්තරා විදිහක උන්මත්තක රෝගී බවට පත් වෙනවා. බුද්ධවත්තං න ජානාති, බුද්ධෝ ධම්මං න පස්සති, අර්ථේ ධර්මේ නොපෙනී යන. ඕනම අපරාධයක් කරන්න පුළුවන් පැහැති අපරාධකරුවෙක් බවට පත් වෙනවා. ඒ තරම් භයානක රෝගීෙක් වෙනවා. අනේ එවන් රෝගියෙකු බවට මාමින්ම කිසිව සත්‍යේ පත් නොවේවා. නිරෝගී වේවා කියන අරුත වෙන්න තෝනේක මෙවන් රෝගයකට පත් නොවේවා. වෛරයෙන් කෝපයෙන් තරයි. සුවපත් වේවා. යම් කෙනෙකු මොහොතකට හරි මේ නපුරු සිත මිදෙන් ඉවත් වුණොත් ඔහු බොහොම නිවෙන සැනසෙන කෙනෙක්. සිව් ඉරියව්වේම සැප විඳින කෙනෙක්. මේ තරහ කෝපේ වෛරයේ පරිගැනීම දුරු වී සිත සුවපත් වේවා. එතකොට අපේ මෛත්‍රී භාවනාවේ එල්ලේ වෙන්න ඕන තව පුද්ගලයෙක් නෙමෙයි. පුද්ගලයෙකුට අත්විඳින කායික මානසික දුක්ඛ දෝමනස්යන් පිළිබඳව නෙමෙයි. ඒකෙන් නිදහස් කිරීම නෙමෙයි. අපේ තනුන්ගේ මනස දිහා බලලා මනස තුලින් මිනිස්සයා දුකටපත් කරන රෝගී බවටපත් කරන පීඩාවටපත් කරන සසර දුකට ඇද දමන මෙන්න මේ මානසික ස්වභාවයෙන් මිදීම සඳහා ඉල්ලේ කරගෙන කරන කමඨාන භාවනාව කරවගේ ප්‍රතිඵල උදා කරලා දෙනවා.
ආනාපාන සතිය වඩා ඥාන මට්ටමට පිවිසිය හැකි බව මා අසා පොත් කියවා දැනගෙන ඇත. මෙය නිවන පිණිස ආධාර වන්නේ කෙසේ?
ආනාපාන සතිය වඩලා කෙනෙකුට කෙලෙස් සමනය කරලා ධ්‍යාන සමාපත්තිය වලට එන්න පුළුවන්. කිසිම බාධාවක් නැහැ. චතුරාර්ය සත්‍ය දෙන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය තාපු කෙනාට එය පාදක කරගෙන ආනාපාන සතිය නෙවෙයි ඒ ධ්‍යාන මට්ටම පාදක කරගෙන කැමතිනම් අරූපී ධ්‍යාන වලටත් යන්න පුළුවන්. බාධාවක් නැහැ. හැබැයි මේ ධ්‍යාන වලට ආවත් මගඵල ලබනවා කියන එක නම් වෙන්නේ නැහැ. මාර්ගඵල ලබන්න නම් ඉති අජ්ජත්තං වා බහිද්ධාවා අජ්ජත්ත බහිද්ධාවා කියන කොටසත් කරන්න වෙනවානේ. සමුදේ ධම්මානුපස්සී වාය ධම්මානුපස්සී සමුදේ වාය ධම්මානුපස්සී කියන ඒවාත් බලන්න වෙනවානේ. ඒවා බලන්න නම් අර ධර්මයේ දැනගෙන මේකෙන් හිත සමාධි කරලා සමාධිමත් සිතින් මේ ධර්මය විමසලා මයි ආශ්‍රවක්තිය කරගන්න වෙන්නේ. එනිසා ආනාපාන සතිය වඩලා ධර්මයේ මාර්ගය දන්න කෙනාට නිවන් දකින්නත් පුළුවන්. හැබැයි මාර්ගය නොදැන දහම නොදැන ආනාපාන සතිය වඩලා ධ්‍යාන සමාපත්තිය වලට එන්න පුළුවන් මඟඵල ලබන්නත්. ඒකෙන් මඟඵල ලබන්න පුළුවන්ද බැරිද කියන කාරණාව තීරණය වෙන්නේ ධර්මයේ දන්නවද නැද්ද කියන කාරණාව මත.
ප්‍රශ්නේ සන්න නිවන් අවබෝධ කිරීම සඳහා එකම භාවනා ක්‍රමයක් අනුගමනය කළ යුතුද?
නිවන අවබෝධ කිරීම සඳහා යන ගමනේදී අපට එකක්ම භාවිතා කරන්නට යෙදෙනවට වඩා ධර්මයේ තුල අපට කියවෙනවා නිර්වාණගාමිනී ප්‍රතිපදාව හැටියට ලෝකෝත්තර මාර්ගයේ හැටියට අපි කාටත් එකයි. සංදයන්ගේ උදේවැය දැකීම තමයි කරන්නේ. නමුත් නීවරණ යටපත් කිරීම සඳහා කරන භාවනා තියෙනවා. පංච නීවරණ දුරු කරලා අපි සමාධිමත් වෙන්න බෑ නුවණින් කළ යුත්ත කරන්න. පංච නීවරණයන්ගේ යටපත් කිරීම සඳහා කරන ක්‍රියාව එකකින් කරන්න බෑ. මොකද නීවරණ ධර්ම එකිනෙකට වෙනස්. වෙනස් නිසා වෙනත් වෙනත් ක්‍රියාමාර්ග ගන්න වෙනවා. කාමච්ඡන්දේ ඇති වෙච්ච වෙලාවේදී කාමච්ඡන්දේ දුරු කිරීම සඳහා අසුභය නවතිවතික එබඳු පිළිකුල් කමතහන් පිළිබඳව කායානුපස්සනාවෙන් සුභ සංඥාව දුරු කිරීම සඳහා කාමච්ඡන්ද නීවරණය දුරු කිරීම සඳහා යෙදෙන්න වෙනවා. ව්‍යාපාදයේ ඇති වෙන වෙලාවේ ඒක දුරු කිරීම සඳහා අසුභ භාවනාව වඩලා හරියන්නේ. ව්‍යාපාදයේ බහුල නම් ඒ යටපත් කිරීම සඳහා මෛත්‍රී භාවනාව යොදා ගන්න වෙනවා. නිදිමත කම්මැලි අලස ගති මතුවෙන වෙලාවේදී ඒ සඳහා සසර දුක පිළිබඳව අපාය දුගති පිළිබඳව ජාති ජරා ව්‍යාධි චුති මරණ අපාය මේ ආදී ධර්මතාවයන් පිළිබඳව සිහි කරලා මෙහි දැන් අලස වුණොත් කම්මැලි වුණොත් ඒ ප්‍රමාදය නිසා මේ වගේ සතර දුකකට වැටෙනව නේද කියලා දුක පිළිබඳව සිහි කිරීමක් කරලා හිත නගා ගන්නට වෙනවා. ධීරිය වඩා ගන්නට වෙනවා. ඊළඟට උද්ධච්ච කුක්කුච්ච හිතේ විසිරුණු බව විතර්ක දුරු කිරීම සඳහා ආනාපාන සතිය බහුල කොට භාවිත කරන්න වෙනවා. සැක දුරු කිරීම සඳහා ධර්මයේ ඇහිීමත් ඇසූ ධර්මයේ විමර්ශනය කිරීමත් සසඳා ගලපා බැලීමත් කරන්න වෙනවා. කලින් කල මාර්ග භාවනාවකට ආපු කෙනාට ධර්මයේ තුල උගන්වනවා කලින් කල සමාධි නිමිත්ත වඩන්නත් ඕන. කලින් කල ප්‍රඥාවෙන් නුවණින් ධර්මයෝ විමසන්නත් ඕන. කලින් කල වීරිය පිණිස පග්ගහ නිමිත්ත මෙනෙහි කරන්නත් ඕනේ. මාර්ග භාවනාවේදීත් එකක් කරන්න කියන්නේ සමාධියම වැඩුවොත් සමාධි නිමිත්තම වැඩුවොත් සිත නිදිගත වෙනවා. ධර්මය පෙනෙන්නේ නැතුව යන. ධර්මයම මෙනෙහි කළොත් ස්කන්ධයන් පිළිබඳව මෙනෙහි කළොත් සමාධි නිමිත්ත අතහැරුණොත් එතකොට උද්දච්ච කුක්කුච්චයට යනවා. ඒක විසිරෙනවා. වීරිය වලින් වර වැඩි නැත්නම් කීන වීරියට එනවා. කම්මැලි වෙනවා. ඒ නිසා මාර්ග භාවනා වඩන කෙනාටත් කලින් කල සමාධි නිමිත්ත වඩන්නත් ඕන. කලින් කල ප්‍රඥාවෙන් විමසන්නත් ඕන ධර්මියෝ ස්කන්ධයන්ගේ බේවය. කලින් කල වීරිය පිණිස සිත මෙහෙවන්නට ඕන, පිටවන්නට ඕන. ඒ නිසා මේ විදිහින් එකම ක්‍රියාවක් තුල ඒ කාර්ය සම්පූර්ණ කරගන්න හම්බ වෙන්නේ නැහැ. කමතහන් කුසල වෙන්න ඕන කියලා කියන්නේ.
ගරු ස්වාමීන් වහන්සේ, සියලු දෙයක්ම වෙනස් වෙන සුළු බැවින් සත්‍යය ඇතුළු මරණින් මතු ඊළඟ භවයේදී උපත ලැබීමේදී සත්‍යයගේ සම්බන්ධය පවතින්නේ කොමකින්ද? කරුණාකර පාදා දෙනිමි. ඉල්ලා සිටිමි. නාම රූපයන් දෙකොටසම වෙනස් වෙන බැවින්
පියර ලිංග ළඟ ගත්ත දර්ශනයේදී ඇත්තට බල්ලෙක් හිටියද නේද? බල්ලෙක් හිටියේ නැහැ. බල්ලෙක් කියන දෘෂ්ටියකුයි තිබුණේ නේ. බල්ලෙක් කියලා හිතෙන් හදාගත්ත බව. ඡායාවද බල්ලා නෝයේනේ. බල්ලෙක් නැති තැනක බල්ලෙක් කියන අදහසක් උපදවාගෙන දුක් විඳි ඒ බල්ලා. බල්ලෙක් වගේ එතන අපද සත්වයකු පිළිබඳව මේ ලෝකයේ ඇති කරගෙන තියෙන දෘෂ්ටියක්. වජිරාමහිනින් වහන්සේ කියනවා යථාපියංග සම්භාරා රතු සද්දෝති උච්චති එවං කන්දේසු ධම්මේසු හෝති සත්තෝති සම්මුති. නිරෝධ දෙකක් අර අවයව ටිකක් තියෙන තැනට රතේ කියලා කියනවා. කරත්තේ කියන දැන් කරත්තේ කියන්නේ රෝධ දෙකක් නෙවෙයිනේ. දඬු කෑලි දී කෑලි ටික වෙන වෙනම අරගෙන හැවොත් රතේ මේකද කියලා රතේ හම්බ වෙන්නේ නැහැනේ අපිට. ඒ වගේ අර අංග ටිකකට අංග රාශියකට යථා අපි අංග සම්බත අංග සමූහයකට අපි රතේ කියන නමක් පනවලා තියෙනවා. රතේ කරත්තේ කියන්නේ නමක් විතරයි. අවයව ටිකකට රතේ කියන නමක් පනවලා තියෙනවා. එවං කන්දේසු ධම්මේසු මේ ස්කන්ධ ධර්මයන්ට හෝති සත්තෝති සම්මුති මේ ලෝකේ සත්වේක කියලා සම්මතියක් පනවලා තියෙනවා. වෙන වෙනම විමසලා බැලුවොත් රූපේද සත්වයා කියලා. දැන් අපි බැලුවොත් කෙස්ද සත්‍යය, ලොම්ද සත්‍යය, නියද සත්‍යය, හමද සත්‍යය, මසද සත්‍යය, නහරද සත්‍යය, ඇටකටුද සත්‍යය, ඇටමිදුළු සත්‍යය, වකුගඩුද සත්‍යය, අක්මාවද සත්‍යය, පෙනහළුද සත්‍යය, බඩවැලද සත්‍යය, ලේද සත්‍යය, පෙරවද, සොටුද, මලද, මුත්‍රද සත්‍යය. මොන වෙනකොට අපට සත්‍යයක් හම්බ වෙන්නේ? වේදනාවද සත්‍යය, සංඥාවද සත්‍යය, සංඛාරයද සත්‍යය, විඥානයද සත්‍යය. ස්කන්ධ ත්‍රිකයම සත්‍ය නෙමෙයි. එහෙනම් ස්කන්ධ වලින් බැහැරවද සත්‍යය? ස්කන්ධ ටිකෙන් බැහැරව සත්‍යෙ පනවන්න පුළුවන්. ස්කන්ධ තුල සත්‍යය ඉන්නවද? සත්‍යය තුල ස්කන්ධ තියෙනවද? කොහෙලා බැලුවොත් අපට තියෙන සක්කාය දෘෂ්ටිය. රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වාත්තානං අත්තනීවා රූපං රූපස්මින් වාත්තාන. රූපේ මාත්මයි මම මගේ සත්‍යය කියලා අරගෙන තියෙනවා. එහෙම නැත්නම් සත්‍යය රූපවත් කියලා හිතාගෙන ඉන්නවා. එහෙම නැත්නම් රූපේ තුල තමයි සත්‍යය ඉන්නේ. සත්‍යය තුල තමයි රූපේ තියෙන්නේ කියලා හිතාගෙන ඉන්නවා. මේ වගේ දෘෂ්ටිවල ඉන්නේ අපි. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු මෙහෙම, අපි අපේ ගෙදර කෙනෙක් සජීවීව ජීවත් වෙලා ඉන්නකන් අපි හිතමු අම්මා තාත්තා කියලා. අපි කියනවා මේ අම්මා කියලා. මේ ඇඟ අත ගාලා කියන මේ මගේ අම්මා කියලා. ඇඟිල්ල දික් කරලා කියන මේ මගේ අම්මා කියලා. හැබැයි එහෙම කියන අපි මරුණු දවසට පෙට්ටියක තියලා තියෙනකොට අත දික් කරලා කියන මේ අම්මගේ මිනිය, අම්මගේ පෙට්ටිය, අම්මගේ සෑය, අම්මගේ ආදානි. දැන් මොකද්ද මේ කතාව? මෙච්චර දවස් අම්මා අම්මා කිව්වා, දැන් අම්මගේ මිනිය මොකද්ද වෙලා තියෙන්නේ? මෙතෙක් කාලයක් මේ රූපේටම අම්මා කිව්වා, දැන් අම්මගේ. දැන් අම්මා මේ කයෙන් ඇතුලේ ඉඳලා ගිහිල්ලා. රූපස්මින් වාත්තානං රූපයේහි, රූපේ තුල අම්මා හිටියේ. අම්මා පිට වෙලා ගිහිල්ලා දැන්. කොහෙද ගිහිල්ලා තින්? පරලෝකෙ ගිහිල්ලා. මොන පරලෝකෙට ගිහිල්ලා? ඉතින් සමහරු කියනවා කය මෙහි තියලා විඥානෙහි ගිහිල්ලා කියලා. ඉතින් ලෝකේ ඒ පිළිබඳව විවිධ මතවාද තියෙනවා. ධර්මයේ පිළිබඳව නිවැරදිව අපි තේරුම් ගත්තොත් රූපේවත් වේදනාවත් සංඥාවත් සංඛාරේවත් විඥානේවත් සත්ව නොවන බවමයි හමු වෙන්නේ. මේ නාම රූප දෙකේ ඇත්ත ඇති සැටියෙන් නොදන්නකම නිසාම අපට සත්ව සම්මුතියක්, සත්ව පුද්ගල ආත්ම දෘෂ්ටියක් ඉපදිලා තියෙනවා. නිදර්ශනයක් ගැන තව කිව්වොත්, ඈත වෙලේ ඉන්නවා පඹේ. මෙහි ඉන්න අපට පේනවා මිනිස්සෙක්. තියෙන්නේ පඹේ. අපි හිතන්නේ මිනිස්සෙක් ඉන්නවා. අපි මේ මිනිස්සයා පිළිබඳව විවිධ කතා මහා සංවාද කරනවා වෙන්න පුළුවන්. නමුත් යම් දවසක අපි එතනට ගිහිල්ලා බැලුවොත් මමම මෝඩයි නේද? පඹේක් ඇති තැනක නේද මේ මිනිස්සෙක් කියන අදහසක් උපදවා ගත්තේ? මිනිස්යාට සාපේක්ෂව නේද මේ ලෝභ දේශ මොහ හටගත්තේ? කෙලෙස් හටගත්තේ. හොඳයි කිව්වේ, නරකයි කිව්වේ, ලස්සනයි කිව්වේ, අවලස්සනයි කිව්වේ, ඉන්නවා කිව්වේ, නැහැ කිව්වේ, මේ ඔක්කොම අන්තවාද ගොඩ නැගුණේ මේ ඇත්ත නොදන්නකම නිසා නේද කියලා පේනවා. හරිසම මෙලවින් රූපයක සත්‍යයක් නොවන කල, වේදනාව සත්‍යයක් නොවන කල, සංඥාව සත්‍යයක් නොවන කල, සංඛාරයේ සත්‍යයක් නොවන කල, විඥානයේ සත්‍යයක් නොවන කල ඔබ සත්‍යයක් යයි කියන්නේ කාටද මම දන්නේ නැහැ. බෝධිසත්වයන් වහන්සේ ඉස්සර බොහෝ ඥාන සම්භාර පුරුණ කාලේ තවත් මහා ලොකු පඬිතෙක් සිටියලු කාලේ. ඉතින් හිතවලු බෝධිසත්වයන් වහන්සේව වාදයක් කරලා පරාද කරන්න ඕන. මමම නුවණැත්ත බව ලෝකෙට කියන්න ඕන. ඉතින් බෝධිසත්වයේ ඉන්න කුටියට අසපුවට ගියා. මේ මහා ප්‍රඥා. ගියාම බෝධිසත්වයන් වහන්සේ කිව්වා ගංගෙන් ගෙන ආපු දිය පැන් තියෙනවා ටිකක් වළඳන්න කියලා පැන් ලොකුව දුන්නා. පැන් කෙන්දිය. අර පණ්ඩිතයා අහනවා එගොඩද ගඟ? මෙගොඩද ගඟ? එගොඩ ඉවුරද ගඟ? මෙගොඩ ඉවුරද ගඟ? මැද ගලන වතුරද ගඟ කියලා ප්‍රශ්නයක් ඇහුවා බෝධිසත්වයන් වහන්සේව අමාරු විදාන. බෝධිසත්වයන් වහන්සේ ඇහුවා එගොඩ ඉවුරද ගඟ නොවන කල, මෙගොඩ ඉවුරද ගඟ නොවන කල, මැද ගලන ජලයේද වතුර නොවන කල උඹ ගඟ කියන්නේ මොකටද කියලා. අර පණ්ඩිතයාට සිද්ධ වුණා බෝධිසත්වයන් වහන්සේගේ දෙපා අල්ලලා වැඳගෙන මේකට උත්තර අහන්න. ඉතින් මටත් අහන්න වෙන්නේ සත්වයා කියන්නේ කවුද කියලා. සත්ව කියන්නේ දෘෂ්ටියක් නම් දෘෂ්ටි හැට මෙහාට යන්නේ අපි දෘෂ්ටිය නිරෝධ කරගන්නවා. හැබැයි හේතුඵල ධර්මතාවයක් තියෙනවා. අපි දැක්කා ඡායාවක් ඇති තැන බල්ලෙක් කියලා අදහසක් ඇති කරගත්තා අර මෝඩ බල්ලා. ඒ මෝඩ අදහස ප්‍රමාණවත් වුණා ඒ බල්ලට කාය කර්ම වාක් කර්ම මනෝ කර්ම කරන්න. සිත දූෂිතය කරගන්න, බුරන්න, ලිඳ වටේ කැරකමින් පොළොව පහුරු ගානින් නපුරු පැහැති කායික ක්‍රියාවකයේ දෙන්නේ. ඒ කාය කර්මයේ වාක් කර්මයේ ප්‍රමාණවත් මනෝ කර්මයේ ප්‍රමාණවත් නැවත ප්‍රතිසන්දියකට යන්න විඥාන. ඒ විඥානේ හටගත්තුත් නාම රූප වැඩෙනවා. නාම රූප ඇත්නම් සලායතන, සලායතන ඇති වුණොත් සස්ස ඇති වුණොත් වේදනා, වේදනා ඇති වුණොත් තණ්හා, තණ්හා ඇති වුණොත් උපාදාන, උපාදාන ඇති වුණොත් භව, භව ඇති වුණොත් ජාති, ජාති ඇති වුණොත් ජරා මරණ. දුකේ පැවැත්ම සිද්ධ වෙනවා මෙන්න මේ අවිද්‍යාව මූලික කරගෙන. ඉතින් හේතුඵල ධර්මතාවයක් ලෝකයේ තුල බුදුරජාණන් වහන්සේ පනවනවා මිසක් සත්වේකු ඉන්නවද කියලා ඇහුවොත් සංයුත්තනිකාය ටිකක් කියවලා බලන්න. උදාහරණෙන් අහනවා සාමිනී සත්වේකු ඉන්නවද? නොහෙදී. සත්වේක් නැද්ද? එතේද නොහෙදී. සත්වේක් ඇත්තේද වේ නැත්තේද වේද? එතේද නොහෙදී. සත්‍යය මරණින් මත්තේ උපදිනවද? එතේද නොහෙදී. සත්‍යය මරණින් මත්තේ උපදින්නේ නැද්ද? එතේද නොහෙදී. එහෙනම් සත්‍යය මරණින් මත්තේ උපදින්නේද වේ උපදින්නේද වේ? එතේද නොහෙදී. මේ ඔක්කොටම උතර නොදී උන්වහන්සේ කියනවා එසේ වූ එසේ වූ හේතුඵල ධර්මතාවයක් ඇත කියලා පරිසම්පාදයේ දේශනා කරනවා. දැන් අපට හරි ප්‍රශ්නයක් වෙනවා සත්‍යය උපදින්නේ නැද්ද? උපදිනවා කිව්වත් වැරදි නං, උපදින්නේ නැහැ කියලා කිව්වත් වැරදි නං, උපදින්නේද වේ උපදින්නේද නොවේ කියලා කිව්වත් වැරදි නං, එහෙනම් මොකද්ද මේක? බුදුදහමත් අකිරිය වාදයක්ද කියලා හිතේ. ආඳ පිළිවෙත නිස්සල යන එකක්. මේ අපි හොයන්න ඕන සත්වයා උපදිනවද නැද්ද කියන්නේ ඉස්සෙල්ලා උපදින්නේ හෝ නොඋපදිනවා කියන කතාව අපට කියන්න වෙන්නේ සත්වයෙක් ඉන්නවද කියලා හොයලා. සත්ව කියන්නේ මොකද්ද කියන එක තමයි අපි අර ධර්ම පරේක්ෂණයේ තුල හෙව්වේ. අපිට හැම වුණ හැමතිස්සෙම හැත් රූපයක් දෙක සත්ව නෙමෙයිනේ. ධාතුව සත්ව නෙමෙයිනේ, පරමාණුව සත්ව නෙමෙයිනේ. ධාතු ධාතු ගැටිලා පරමාණු පරමාණු අතර ගැටිලා සිතක් උපදිනවා. සිත උපදිනකොට සිතුවිලි උපදිනවා. සිතද සත්ව නෙමෙයි. සිතුවිලිද සත්ව නෙමෙයි. ධාතුව පරමාණුවද සත්ව නෙමෙයි. දැන් අපට හම්බ වුණා එහෙනම් මේ බඳු ධර්මතාවයක් ඇති තැනක අපි යමක් කෙනෙක් දෙයක් සත්‍යයක් පනව ගන්න කොතනද කියලා. අවිද්‍යාව නිසාම බව. තමාගේම සිතේ උපදින ඡායාවට සතහනට නාමයට රූපයක් එකතු කිරීම නිසා නැති දෙයක් එකතු කරලා දැනගැනීමක් මිස ලෝකයේ තුල සත්පුද්ගල භාවයක් දෘෂ්ටියක් මිස යථාර්ථයක් නොවන බව තේරුම් ගන්න දවසට තමයි අපි සක්කාය දෘෂ්ටිය දුරු කළා සෝතාපන්න මාර්ගයට සම්මා දිට්ඨියට ආවා කියන්නේ එතකන් මේ ප්‍රශ්නේ ටිකක් තියෙවි. ඔය සත්ව කියන දෘෂ්ටිය දුරු කරගන්න පුළුවන් නම් ඒකට තමයි අපි මේ ජීවිතේ වැඩි ඉඩක් දෙන්න තෝරන. ඒක දුරු වුණා කියලා කියන්නේ මාර්ගයට දර්ශනීයට ප්‍රමුණ සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස. සක්කාය දෘෂ්ටිය කියන්නේ විෂාකාර සක්කාය දෘෂ්ටිය. රූපේ වේදනා සංඥා සංඛාර විඥාන මේ ස්කන්ධ පහ මම කියලා ගන්නනේ. ස්කන්ධ පහ තුල මම ඇත කියලා ගන්නනේ. මා තුල ස්කන්ධ ඇත කියලා ගන්නනේ. මේක ධර්මතාවයක් ඇටියෙද දකින බවක්මයි තියෙන්නේ. රූපං අත්තෝ සමනපත්තති. රූපවන්තං වාත්තානං අත්තනීවා රූපං රූපස්මින් වාත්තාන. අදට අපි මේ ආත්මය රූපවත් කියලා වේදනාවක් සංඥාවක් සංකාරවත් විඥානවත් කියලා ගන්නවා. එහෙම නැත්නම් රූපේම වේදනාවම සංඥාවම සංකාරේම විඥානේම ආත්මයි කියලා ගන්නවා. එහෙම නැත්නම් රූපේ වේදනාව සංඥාව සංකාරේ විඥානේ තුල සත්‍යය මම ඉන්නවා කියලා ගන්නවා. එහෙම නැත්නම් මා තුල සත්‍යය විඥා සත්‍යය ඉන්නවා. ස්කන්ධ තුල සත්‍යය ඉන්නවා කියලා ගන්න. එහෙම නැත්නම් ආත්මයේ තුල මා තුල ස්කන්ධ තියෙනවා කියලා ගන්න. දැන් අර අපි අම්මා කියපු තැන අම්මා ඉන්නකන් රූපේට අම්මා කියලා. තුනාට පස්සේ අම්මා ගේනවා. ඒ කියන්නේ අම්මා පරලෝකට ගිහිල්ලා. ඒ කියන්නේ ඇතුළ හිටපු කෙනා ගිහිල්ලා. අපේ දෘෂ්ටියක් තියලා තියෙනවද? ඉතින් මෙන්න මේ යථාර්ථය දැනගන්න ඕන, තේරුම් ගන්න ඕන. මේ ප්‍රමණයකින් කතා කළාම සමහරලා තියෙනවා. ඒක තමයි අපි කිව්වේ දැන් බල්ලෙක් බල්ලා ඡායාවක් ඇත්තැනක බල්ලෙක් කියලා ඇති කරගත්ත දෘෂ්ටියේ ප්‍රමාණවත් වුණා බල්ලාට කාය කර්ම වාග් කර්ම මනෝ කර්ම කරන්න. ඒ කර්මය නිසා ප්‍රතිසන්දිය සංඛාර වචන විඥාන ප්‍රතිසන්දි විපාකයකුත් එනවා. විඥානේ නිසා නාම රූප සලආයතන යাদি වශයෙන් සියලු දුකේ හට ගැනීම මේ සසරේ පැවැත්මක් තියෙනවා. අවිද්‍යාව මත අපි මේ ඇත්ත නොදකින තාක්කල් කර්ම රැස් වෙනවා. කර්මයට ප්‍රතිසන් විපාකයක් සිද්ධ වෙනවා. මේක ටිකක් අර දැඩිව ආත්ම පදනමක ඉඳගෙන අපි බලනකොට මේක ටිකක් අමාරු වගේ මහා බුතෝ කූටික ගැටලුවක් වගේ වෙනම් සත්වයක් නැද්ද කියන අනිත් අන්තයට එකපාරට දැනගන්න පුළුවන් වෙනවා. සත්වයක් ඉන්නවද නොවේ නැහැද නොවේ මේ ස්කන්ධයන්ගේ ඇත්ත ඇති සතියෙන් නොදකින තාක්කල් සත්ව සම්මතියක් ලෝ තියෙනවා. යථාපි අංග සම්භාරා එවං කන්දේසු ධම්මේසු හෝති සත්වෝති සම්මුති. මේ ස්කන්ධ ටිකේ ඇත්ත ඇති සතියෙන් නොදකින තාක්කල් සත්ව සම්මතියක් තියෙනවා. ඒ සම්මතිය ප්‍රමාණවත් සංසාරික පැවැත්ම කියලා කියන්නේ ඔය කර්මඵලයට එතන බාධාවක් නැහැ. බල්ලා බල්ලෙක් නැති තැනක වුණත් බල්ලා බිරුවා. හිත කෝප කරගත්තා. කායික ක්‍රියාවක් වෙනුණා. එතකොට කාය වාක් මනෝ ක්‍රියාව අකුසල සහගතයි. අකුසලයේට විපාක හොඳ තැනක විඥානයක් නෙමෙයි නරක ප්‍රතිසන්දියක්. ඒ බඳු යන ධර්මතාවයක් වෙනවා. එතකොට අපි කර්ම රැස් කරගන්නේ අපි කර්ම රැස් කරගෙන දැන් බල්ලා කර්ම රැස් කරගත්තේ තමන්ගේම ඡායාවට රැවටිච්ච දැන් තමන්ගේම ඡායාවට බල්ලෙක් කියලා හිතුවේ අපිත් අපේම ඡායාවට නම් සප්තපුද්ගලාත්ම සංකල්පය ගොඩනගා ගන්න ඊට සාපේක්ෂව නම් අපි බුරන්නේ අපේ ජීවිතාකාරකම් ටික එන්නේ ඊට අනුරූපීව ටිකක් හිතලා තේරුම් ගන්න.
දර්ශාමින් වහන්සේගේ නාමසරයි ඊළඟට තියෙන ධම්ම සාකච්ඡා සඳහා ප්‍රශ්න තියෙන්නේ ආනාපාන සති භාවනාවේදී අතීත සිතුවිලි සිතට නොනවත්වා එනවා ඒවා මඟ හරවා ගන්නේ කෙසේ?
ආනාපාන සති භාවනාව කරනකොට අතීත සිතුවිලි එනවා කියනකොට ඒකෙන් කියන්නේ අපි ආනාපාන සති භාවනාව කරන්නේ කියන දෙකක් කරන්න බැහැ. දැන් සිත බාහිර අතීත අරමුණු ඇසුරු කොට පවතිනවා. ඉතින් කාගෙත් අපේ සාමාන්‍ය ස්වභාවය තමයි අපි කාටවත්ම කැමති තැන සිත තියලා වෙනත් දේවල් වලට එකතු නොවි පවත්වන්න පුළුවන් සමත්කමක් අපි කාටවත්ම නැහැ. අපි කාගෙත් තියෙන සිතේ ස්වභාවය තමයි අපි මෙන්න මේ අරමුණේ තියන්න ඕන කියලා හිතලා මේ සුදුසු කමඨහනක භාවනාවක අරමුණක නිමිත්තක හිත තැබුවට හිත එතන නතර වෙන්න සූදානම් නැහැ. නිතරම සිත ඒකෙන් මිදිලා නිදහස් වෙලා යන්න උත්සාහ කරනවා. ගැලවෙන්න හදනවා. ඉවරයක් නැහැ. ඒ නිසා සිතේ ස්වභාවය මේක. කැමති තැන තියෙන්නේ නැහැ. කැමති තැන පවතින්නේ නැහැ. තියපු තැන තියෙන්නේ නැහැ. වෙනස් වෙනවා. ඒ නිසා සිතේ ස්වභාවය. දැන් අපි බලන්න ඕන ඇයි සිත මා කැමති අරමුණෙහි නොපිටන්නේ? සිත මම තියපු තැන, මම කැමති තැන, මට කැමති තැන ඒ නිමිත්තේ, ඒ භාවනාවේ, ඒ අරමුණෙහි නොපිටන්නේ ඇයි? දැන් අපි කැමති තැන සිත නොපිහිටා සිත අසංවරව හැසිරෙනවනම් අවනත නැත්තම් දැන් අපි කරන්න තියෙන්නේ ආනාපාන සතිය නෙවෙයි. ඒ අසංවර හිත සංවර කර ගැනීම සඳහා ඊට මෙහායින් කරන්න තියෙන වැඩ පිළිවෙලකට බැහැ ගන්න වෙනවා. සමාධිය පිණිස සීලය උමනා වෙනවා කියන්නේ ඒකට. ඉන්ද්‍රිය අසංවරය මගහරව ගන්න කුමක්ද කළ යුත්ත කියලා හොයලා බලලා හිතලා බලලා ඉන්ද්‍රිය සංවරය පිණිස වැඩපිළිවෙලක් හදා ගන්න ඕන. ඉන්ද්‍රිය සංවරය පිණිස වැඩපිළිවෙලක් යොදනවා කියලා කියන්නේ අපි සීලය, ඉන්ද්‍රිය සංවරය අයිති සීලයට සීලය පුරවනවා කියන එක. එතකොට අපි ඉන්ද්‍රිය සංවරය පිණිස හැසිරෙනකොට, පවතිනකොට ඉන්ද්‍රියන්ගේ අසංවරය දුරු වෙච්ච තැන ඉබේමයි සිත සමාධිගත වෙන්නේ. සිත සමාධිගත කරන්න කියලා අමුතු එකක් කරන්න දෙයක් නැහැ. එතකොට සිත සමාධි වෙච්ච හැටිය සමාහිතෝ චිත්තං යථා භූතං පජානාති. සමාහිත වූ කල්හි යථා භූත ඥානය පහළ වෙන ඇත්ත දකිනවා. ඇත්ත දකිනකොට නිබ්බින්දති, කලකිරෙනවා. කලකිරෙනකොට නොඇලෙනවා. නිබ්බින්දං විරාජ්‍යති. නොඇලුනොත් මිදෙනවා. විරාගා විමුච්ඡති. මිදුනොත් විමුත්තම්හි විමුක්තමිති ඥානං හෝති. මිදුණු කල මිදුනේ යන නුවණද ලැබෙනවා. එහෙනම් අපි සමාධි නිමිත්තෙහි, සති නිමිත්තෙහි සිත පිහිටියේ නැත්තම් අපිට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නම අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි අද උදේම මතක් කළා ආනාපාන සතියට කලින් සති නිමිත්ත සිත පිහිටවන්න ඕන, සිහිය තබන්න ඕන තැන කොතනද කියලා. එතන සිහිය තබාගෙන, එතන සිහිය පිහිටවාගෙන නම් මේ ආනාපාන සතියට ආවේ මේ ප්‍රශ්නේ ගැටලුව විසඳිලා. අපි තුන්වෙනි අවවාදයේ අතහැරලා හතරවෙනි තැනට එන නිසා මේ බඳු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එනිසා පුළුවන් තරම් මේ තුන්වෙනි අවවාදෙහි හිටලා සති නිමිත්ත පුරුදු කරගන්න බලන්න. ඒ සඳහා සීලමය සංවරයද එකතු කරගන්න.